ප්‍රවදානද
නියෝග 24 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මම නියෝජ විපක්ෂ නායකතුමා
ගරු කථානායකතුමනි නිදහසෙන් පසු ඉතිහාසයේ පළමු වරට ලක්රජයේ විසින් සිදු කරනු ලැබූ ණය පියවීමක් අදාළ නායකරු වෙත නොව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව අනාවරණය වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන හෙයින් නිශ්චිත පිළිතුරු අපේක්ෂාවෙන් පහත සඳහන් ප්‍රශ්න මම යොමු කරනවා. දේශීය හා විදේශීය රාජ්‍ය ණය කළමනාකරණයට අදාළව දැනට පවත්නා නීති කවරේද? එම නීති බලාත්මක කිරීමට වගකීම් පැවරී ඇති ආයතන කවරේද? 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මත වූ දින සිට අද දක්වා ණය ගෙවීම් කළමනාකරණ වගකීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ආයතන අතර වෙනස් වූ ආකාරය දින වකවානු සහිතව පැහැදිලි කරන්නේද? රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වාර්තා කළ පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීම 10ක් තුල අහිමි වී තිබෙනවා. දැනට සනාථ කරගත් තොරතුරු අනුව එම එක් එක් ගෙවීම් සිදු කළ දිනයන් කවරේද? මෙවන් ණය ගෙවීම් සිදු කිරීමේ සම්මත ක්‍රියාපටිපාටියේ පියවරයන් කවරේද? එම පියවරයන්හි වගකිව යුතු ආයතන සහ වගකිව යුතු නිලධාරීන් එක් එක් පියවර වශයෙන් කවරේද? මෙම වැරදි ගෙවීම් සඳහා වගකිව යුතුයයි දැනට හඳුනාගෙන ඇත්තේ කුමන පියවරවල කුමන නිලධාරින්ද? විශේෂයෙන්ම අපිට දැනගන්නට කැමති මේ ඩොලර් මිලියන 2.5 අහිමිවීමත් සමගම අපේ මාධ්‍ය අමාත්‍යවරයාත් කියලා තියෙනවා මේ US පෝස්ට් එකේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 6ක ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වගේම අපිට ආරංචි මේක හොයලා බලන්න අස්වැසුමෙත් සමහර ඩබල් පේමන්ට්ස් වගේක් සිදු වෙලා තිබෙනවා කියලා ආරංචි වෙනවා. ඒ වගේන සත්‍යය මොකක්ද? මොකද අපි මේ තොරතුරු ඉදිරිපත් කරන්නට කලින් වඩාත් වැඩගත් රජයේම මේවා ඉදිරිපත් කරනවා නම් ඒ වගේම ප්‍රංශ රජින් ලබාගත් ණය මුදලකට අදාළ ණය පත්‍රිකා මුදල් අමාත්‍යාංශයේ පරිගණක වලින් අතුරුදහන් වෙලා තිබෙනවා කියනවා. මොකක්ද ඒවයි සත්‍ය? ඒ නිසා පැහැදිලිවම මේ ණය ගෙවීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව පාර්ලිමේන්තුව විධිමත් පැහැදිලි දැනුවත් කිරීමකට ලක් කරන්නට ඕන. කරුණාකරලා ඒ පියවර මොනවද කියන එක, ඒ වගකිව යුතු නිලධාරීන් කවුද කියන එක මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න. මෙම සිද්ධිය අනාවරණය වූ දිනය කවරේද? එදින සිට මුදල් රෙගුලාසී 103 සිට 109 දක්වා සහ 156ට 90 වෙන්වෙන් වශයෙන්ගත් ක්‍රියාමාර්ග දිනවකවානු සහිතව කවරේද? ඒවායින් ලැබී ඇති වාර්තා සභාගත කරන්නේද? අද දක්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම රජය විසින් මගහරිනු ලැබුවේ කිනම් සුවිශේෂී හේතුන් මතද? මොකද අපිට දැනගන්න ලැබී තිබෙන ආකාරයට ජනවාරියේ මේ සිද්ධි වෙලා තිබෙන්නේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට කිසිම වාර්තාකරණයක් කරේ නැහැ. විශේෂයෙන්ම විවිධ සිවිල් ක්‍රියාකාරීන් සහ අපි තමයි මේ ප්‍රශ්නය පිළිබඳව රජයෙන් ප්‍රශ්න කරේ. එතකොට තමයි තොරතුරු අනාවරණය වුණේ. ඉතින් මේ කරුණු රජය විසින් සංවා තබන්නට හේතු වූ පදනම මොකක්ද? මෙම සිද්ධිය දැනගත් පසු 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව මුදල් අමාත්‍යංශය ගත් පියවර දින වකවානු සහිතව කුමක්ද? දැන් විශේෂයෙන්ම අපිට දැනගන්න කැමති ඕස්ට්‍රේලියානු ආයතනයේ නිල ඊමේල් ලිපිනයට සමාන ව්‍යාජ ඊමේල් ලිපිනයක් ලැබුණු උපදෙස් මත ගෙවීම් විස්තර වෙනස් කරේ කොහොමද? ගෙවීම් විස්තර කියන්නේ බැංකු ගිණුම් ස්විෆ්ට් අංක ස්විෆ්ට් කේත වෙනස් කරනකොට මොකක් හරි වෙරිෆිකේෂන් එකක් තියෙන්නට ඕන, සත්‍යාපනයක් තියෙන්නට ඕන. මොකක්ද අනුගමනය කරපු සත්‍යාපන ක්‍රමවේදය? ඒ වගේම රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව විශාල මුදල් ප්‍රමාණයක ගෙවුම් විස්තර වෙනස් කිරීමක් සිදු වෙනවා නම් යම්කිසි ස්වාධීන ක්‍රමවේදයක් හරහා මේක තහවුරු කරගන්නට ඕන. අපිට අහන්නට ලැබෙනවා අදියර 14කින් යුත් සමාලෝචන ක්‍රියාවලියක් පවතිනවායි කියලා. එසේ තියෙද්දිත් කොහොමද මේ අඩුපාඩු සිද්ධ වුණේ කියන එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම මේක හෙළිදරව් වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද? මේ කරුණු සියල්ලක් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මම අහන්න කැමති මෙම සිදුවීම දැනගත් පසු මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පැමිණිලි කළ දිනය හා පැමිණිලි අංකය කුමක්ද? ඒ වගේම පැමිණිල්ල ඉදිරිපත් කරේ කවුද? දැන් අපිට ආරංචි හැටියට ලැබෙන තොරතුරු තමයි අර හදිසියේ අභාවයට පත් වුණු රංග නිශාන්ත රාජපක්ෂ මහත්මයයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරේ කියලා. ඒක ඇත්තද? දැනට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කෙබඳුද? මෙම ගෙවීම මුදල් විසුද්ධිකරණයක් ලෙස හෝ අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. මෙම මුදල් අස්ථානගත වීමත් සමග IMF ගිවිසුමට ප්‍රකාරව තාක්ෂණික ණය පැහැරහැරීමක් සිදුකර ඇති බව රජය පිළිගන්නේද? එම තත්ත්වෙන් මිදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය කුමක්? ඉතිහාසයේ බරපතලතම වගකීම් විරහිත මෙම ගනුදෙනුවට අදාළ කාර්යයන් අධීක්ෂණය හා කළමනාකරණය කරනු ලැබූ ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරීන් රාජකාරී පැහැර ඇති බව රජය පිළිගන්නේද? ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම් හා වගකිවිතු නිලධාරීන් තවදුරටත් තනතුරේ රඳවා ගනිමින් මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු කළ හැකියයි රජය සිතන්නේද? ස්තුතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මෙතන ප්‍රශ්න 8ක් යොමු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ කොටස් කිහිපයක්. මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින 2024 අංක 44 දන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා දේශීය හා විදේශීය ණය කළමනාකරණය සඳහා පවතින 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මෙහි ප්‍රධාන නීතිමය රාමුව වෙනවා. එම නීති බලාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත වගකීම් පැවරී තිබෙනවා. ඒ වගේම මෙම නීති රාමුව යටතේ 2025 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ණය කළමනාකරණයේ වගකීම් දරන ලද අතර එම ක්‍රමවේදයේ කිසිදු වෙනසක් නොමැතිව 2026 ජනවාරි සිට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් විසින් රජයේ ණය කළමනාකරණය සඳහා අදාළ වගකීම් ඉටු කිරීම ආරම්භ කරලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නය, අදාළ ගෙවීම් සිදු කළ දිනයන් නොවැම්බර් මාසයේ 14 වෙනිදා ඩොලර් 713,757ක් වන වවුචර් 3යි, නොවැම්බර් 28 වෙනිදා 3,77,660යි, ඊට පස්සේ 2026 ජනවාරි 5 වෙනිදා ඉන්වොයිස් 5කින් 420,210යි, ජනවාරි 20 වෙනිදා 997,799යි. තුන්වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය තුන අනුගමනය කරනු ලැබූ සම්මත ක්‍රියා පරිපාටිය standard procedure. Sri Lanka Mahabanko visin 2025 December 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක කළ අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 2026 ජනවාරි 1 වෙනිදා සිට එලෙසම පවත්වාගෙන යනවා. නයිමියන්ගෙන් ලැබෙන ඉන්වොයිස් පත් ඒ අනුව නයිමියන්ගෙන් ලැබෙන ඉන්වොයිස් පත් විද්‍යුත් තැපෑල මගින් ලබා ගැනීම මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව External Resource Department විසින් සිදු කිරීම. ඊළඟට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ඉන්වොයිස් පත් මේ මුදල් ප්‍රමාණය CSDRMS the Commonwealth Debt Record Management System පද්ධතියේ දත්ත පද්ධතියේ සහ ණය සේවා පුරවකතනයේ සමග සසඳලා සත්‍යාපනය කිරීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සිදු කිරීම. ඊළඟට අදාළ ගිණුම් විස්තර ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව Treasury Operations Department සමග සහ විදේශීය මුදල් වෙන්කර දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව සමග සම්බන්ධීකරණය සිදු කිරීමත් සිදු කරනවා Public Debt Management Office එක විසින්. මේ සියලු තොරතුරු සත්‍යාපනය කිරීමෙන් අනතුරුව Non-Reserve Management System එක සංචිත නොවන කළමනාකරණ පද්ධතිය වෙත අදාළ දත්ත ඇතුළත් කිරීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මගින් සිදු කරනවා. අර මුදල් නිදහස් කිරීම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කරනවා. මෙම ගෙවීම් සඳහා වගකීම් දරන්නේ කවුරුන්ද යන්න නිවැරදිව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. හතර මෙම දිනේ අනාවරණය වන දින 2026 මාර්තු 23 වෙනි දින මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් අතර එම විමර්ශනයෙන් ලැබුණු තොරතුරු බී වාර්තාවක් මගින් අධිකරණය වෙත දැනටමත් වාර්තා කර ඇත. පාර්ලිමේන්තුව අප්‍රේල් මාස අවසන් සතියේදී රැස් නොවූ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවස්ථාවක් නොමැති විය. එසේ වුවද මෙම කටයුත්ත සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම මෙන්ම අභ්‍යන්තර කමිටුවක් මගින් පරීක්ෂණයක් කර එම කමිටුවෙන් අනාවරණය වූ තොරතුරු මත නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ඒ අනුව කිසිම අයිරකින් මේ කරුණු වාර්තා කිරීම මගහැරීමක් සිදු කර නැත. පහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මේක වාර්තා කරනවා 2026 ජනවාරි 9 වෙනිදා. එය ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් කරනවා එදිනම. ඊළඟට ඕස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ආයතනයේ ඒ තමයි ණය හිමියා මුදල් නොලැබූ බව වාර්තා වෙනවා 2026 මාර්තු 23 වෙනිදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් 2026 මාර්තු 24 සිදු කරනවා. මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම සිදු කරන 2026 අප්‍රියල් 1 වෙනිදා. 6 රෝමණිලක්කන් එක 2026 මාර්තු 24 වෙනි දින අදාළ පැමිණිලි අංකය C51 ඇලිරක් 26 ඇලිරක් CR. අධිකරණයට මේ සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ කුමන ගණයේ වරදක්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අදාළ ආයතන විසින් මේ වෙනකිට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. 7 මේ සම්බන්ධයෙන් ණය ප්‍රතිවගතකරණයට සම්බන්ධ වූ උපදේශකයන් මූල්‍ය හා නීති උපදේශකයන් දැනුමත් කර මේ තාක්ෂණික ණය පැහැර ඇරීමක්ද කියන කාරණේ ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් වෙලාද කියන කාරණේ පිළිබඳ අදහස් ලබාගෙන තියෙනවා. අත වශයෙන්ම ශ්‍රී ලංකාව විසින් ගෙවන ලද මුදල ඕස්ට්‍රේලියානු ණය හිමියා වෙත නොලැබී ඇතත් ණය ගෙවීමේ නොහැකියාවක් හෝ ණය ගෙවීම පිළිබඳ කිසිදු අකමැත්තක් ශ්‍රී ලංකා රජයට නොමැති බැවින් ඒ වගේම ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා රජය සමග ඉතා සමීපව කටයුතු කරන බැවින් හා මේ සයිබර් අපරාධකරුවන් විසින් කරන ලද්දක් බැවින් මේ ණය පැහැරැරීමක් ලෙස ඕස්ට්‍රේලියාව හා පැරිස් ක්ලබ් සමාජිකයන් විසින් නොසලකනු ලබන ඇති බව ඒ ණය ප්‍රතිවගතකරණයට සම්බන්ධ වෙච්ච උපදේශකයන් විසින් අපිට දැනුවත් කරලා තියෙනවා. මේ වගේම 8 ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් පරීක්ෂණය සිදු කරන්නේ හෝ ක්‍රියාකාරකම් වලට භාජනය වෙන ආයතන දෙක වන්නේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයත්. ඒ නිසා සාධාරණ පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තනතුරේ සිටීම බාධාවක් නොවේ. නිලධාරීන් විසින් රාජකාරී පැහැරැරීම පිළිබඳ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු මත අදාළ නිගමනයන් සහ ක්‍රියාමාර්ග ගනු ඇති. ඒ වගේම කලින් දැනුම් දූ පරිදි අමාත්‍යාංශ නිවේදනය යටතේ තවත් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ගරු විපක්ෂ නායකතුමෝ,
පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි ගරු අමාත්‍යතුමාගෙන්. දැන් ඔබතුමා පිළිතුරේ කියනවා මේ සිද්ධිය අනාවරණය වුණේ මාර්තු 23 කියලා. මාර්තු 23 සිද්ධිය අනාවරණය වුණා නම් ඔබතුමාම දන්නවා අප්‍රේල් 7 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස් වුණා. එතකොට ඇත්ත වශයෙන්ම මේ වගේ සිද්ධියක් සිදු වුණයි කියන එක ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ ඉඩ ප්‍රස්තාව ඔබතුමාට තිබුණා. එතකොට ඔබතුමාගේම පිළිතුරෙන් කියනවා නම් මාර්තු 23 මේක හොයාගත්තා. හැබැයි ඔබතුමා කියනවා පාර්ලිමේන්තුව රැස් වුණේ නැහැ කියලා දැනුවත් කරන්න. ඉතින් ඒක පිළිබඳව ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්තුමා අවස්ථාවන් ගණනාවකදී මුදල් කාරක සභාවේ කැඳවීමට අඩුම ගන්න එතුමා හෝ එතුමාගේ නියෝජ්‍ය ලේකම්වරුන්වත් 3 වතාවක් එවලා නැහැ. ඒ වගේම මේ වතාවේ කැඳවීම කරනකොට පළමුවෙන්ම ප්‍රතික්ෂේප කරා ජනාධිපතිතුමා මේ පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කරන නිසා එතුමා ඉන්නේ නැහැයි කියලා. ඊට පස්සේ එතුමා ඒක වෙනස් කරලා මුදල් කාරක සභාවට ඉදිරිපත් වුණා. හැබැයි ඒ ඉදිරිපත් වුණු අවස්ථාවේදී මේ ප්‍රශ්න මම මේ අහපු ප්‍රශ්න වලින් කොටසක් අහලත් තිබෙනවා. විශේෂයෙන්ම ඔය ණය වාරිකයේ ගෙවපු කාලවකවානු සහ ප්‍රමාණය ඒවා පිළිබඳව උත්තරයක් දීලා නැහැ. මම දැනගන්න කැමතියි ඒකට හේතුව මොකද්ද කියලා.
ගරු
ඒ වගේම අවසාන කාරණාව අවසාන පැහැදිලි කර ගැනීම මේක සංවේදී කාරණාවක්. ඒක නිසා මම සිදුණු ඛේදනීය අභාවයක් මම ප්‍රයෝජනෙට ගන්න යන්නේ නැහැ මේ වෙනත් වාසිතක. නමුත් පැහැදිලිව මම ඔබතුමාට කියන්න කැමතියි මේ රංගන නිශාන්ත රාජපක්ෂ මැතිතුමා භාවයට පත් වුණු පුද්ගලයා අපිට ආරංචි එතුමාලු මේ පැමිණිල්ල ඉදිරිපත් කරේ මේ අඩුපාඩු සොයාගෙන. ඒ වගේම එතුමාගේ අභාවය පිළිබඳවත් මරණය පිළිබඳවත් ඒ වගේම සිදු කෙරුණු පරීක්ෂණ පිළිබඳවත් විවිධ කරුණු ඉදිරිපත් වෙනවා. ඒනම් විශේෂයෙන්ම ඔබතුමාගෙනුත් අධිකරණ ඇමතුමාගෙනුත් ඉල්ලීමක් කරන්න කැමතියි ඒ පරීක්ෂණ කටයුතු පිළිබඳවත් එතුමාගේ මරණය පිළිබඳවත්. මොකද විවිධ සැකසංකා ඇති වෙලා තිබෙන බැවින් මේ පාර්ලිමේන්තුවට විධිමත් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මගේ ප්‍රශ්නවලට පැහැදිලි කිරීම ලබා දෙන්න කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ඇත්තටම මාර්තු 23 වෙනිදා මේ සිදු වුණා. මොකක්ද සිදු වුණේ කියන මූලික ඇඟවීම නිසා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගත යුතු වෙනවා. ඒ අනුවම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පැමිණිල්ල කරලා තොරතුරු ලැබුණාට පස්සේ තාමත් මේ පරීක්ෂණ අවසාන නැහැ. අපි පුන පුනාම කියා සිටියා මේ පිළිබඳව ප්‍රමාණාත්මක තොරතුරු අරගෙන ඒ මත තමයි මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු වන්නේ කියලා. තවමත් මේ පරීක්ෂණ ඉවර වෙලා නැහැ. ඇත්තටම මේ අදාළ නිලධාරීන් මේට සම්බන්ධ වුණාද, දැනුවත්භාවයක් වුණාද, ඒ වගේම ඉන්ටර්නල් කන්ට්‍රෝල් එකකද මේ සංකීර්ණ ක්‍රියාවලියක් මේක ඇතුලේ තියෙනවා. ඒ අනුව තමයි එදාම මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිය මෙහෙම කිවිමේ අවශ්‍යතාවය පැනනගින් නැහැ. නමුත් අපි මේ තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් කරනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී දැන් අපේ විපක්ෂ නායකතුමා වතු කළා අර සමාජයේ සැකය බය හදනවා. දැන් මේ අවාසනාවන්ත සිද්ධියක් සිදු වෙලා තියෙනවා, සිවිධ හානි කර ගැනීමක් කියන දැන් වාර්තාවලින් ඔප් වෙලා තියෙනවා. හැබැයි එතුමාලු මේක පරීක්ෂණේ මේ වාර්තාව ගිහින් දුන්නේ කිව්වා මොකද්ද වෙන්නේ? එතකොට පරීක්ෂණේ ගෙනිච්ච කෙනා මැරුවාද කියන සැකේ මතු කරනවා. මං හිතන්නේ මේ ලූ ප්‍රකාශ වගකීමකින් තොර නැති තොරතුරු මත ඒ කරුණු ඉදිරිපත් කිරීම ඉතාම ගැටළු සහගතයි. මගේ මේ පිළිතුරෙත් ඉතාම පැහැදිලිව කිව්වා මේ පරීක්ෂණය සඳහා ලිඛිතව ඉල්ලීම සිද්ධ කරන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට. අපි දන්නේ නැහැ මොන විදියට කොහෙන් මේ තොරතුරු ගන්නවද මොනවද කියලා. එහෙමනම් කියන්නට ඕනේ අදාළ සෝස් එක මොකක්ද, කාටද පැමිණිල්ල කරේ කියලා. ඉතින් කිසිදු දෙයක් නැහැ. මම මාධ්‍යයටත් විශේෂයෙන් අවධානය යොමු කරනවා කිසියම් දෙයක නිශ්චිත තොරතුරු ලබාගෙන කරුණ ඉදිරිපත් කිරීම වඩාත් හොඳයි. එහෙම නැති වුණාම එක පැත්තක සමාජය නොමග යවනවා වගේම සමාජයට අහිතකර තත්වයකට උදා වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඔබතුමා පොයින්ට් එක කියන්නේ
ගරු කතානායකතුමනි මම අනවශ්‍ය ලෙස බාධා කරනව නෙවෙයි නමුත් මෙතුමා ලබා දෙන පිළිතුරු පැහැදිලි වෙන්නට ඕන මෙතුමා කියනවා CID එකට පැමිණිල්ලක් කරාලු මාර්තු 23 ගරු CID එකට පැමිණිල්ලක් කරන්නට එතුමා සතුව තොරතුරු තියනවා නම් ඇයි ඒ තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා කරේ නැත්තේ 7 වෙනිදාත් 10 වෙනිදාත් අතර
ගරු
CID එකට පැමිණිලි කරන්න පුළුවන් තරම් තොරතුරු තියනවා නම් ඔබතුමාට තිබුණ අඩුම ගානේ
අවසන් කරන්න
අඩුම ගානේ සරලව කියන්න මෙන්න මෙහෙම සිද්ධියක් සිදු වෙලා තිබෙනවා මේක ගැන පැමිණිලි කරලා තිබෙනවා ඒක අඩුම ගන්න නිවේදනයක් හරි කරන්න තිබුණා මේ පාර්ලිමේන්තුවේ
ගරු අමාත්‍යතුමා
මේ මම පිළිතුරුනුත් පැහැදිලි කරා මේ තියෙන සංකීර්ණතාවයේ මත අපි ඉදිරිපත් කරගෙනනේ තොරතුරු හරියට තේරුම් අරගෙන නිසා අදාළ මේ තියෙන සංකීර්ණතාවයේ තාක්ෂණයේ මේ සියලු කාරණාත් එක්ක මේ අපරාධමය ස්වරූපයේ පිළිබඳ යම් නිවැරදි තොරතුරු අවශ්‍ය නිසා තමයි අපිට මේ පරීක්ෂණය නිකන් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව නිකන් කිවීමෙන් තමයි බොහෝ දුරට පදනමකින් තොරතුරු කිවීම තුළ සමාජයේ නෝම යැගීම සිද්ධ කරන්නේ. අපි එහෙම සිද්ධ නොකර ඒ නිසායි.
ගරු රවි කරුණානායක මහතා.
ෘති කතානගතුමනි මුදල් අමාත්‍ය නියෝජ්‍ය මුදල් අමාත්‍යට මුදල් අමාත්‍යංශ ගැන ප්‍රශ්නයක් ඇහුවම උත්තර දුන්නා. මම හිතනවා මහ බැංකුව ගැන අහනකොටත් ඒ ආකාරයෙන්ම අද උත්තරයක් ලැබෙවි කියලා.
ඔබතුමා ප්‍රශ්නයක්.
කතානායකතුමනි 2024-25 මූල්‍ය වර්ෂය සහ 2026 වසර පළමු කාර්තුව පුරා විහිදී ගිය NDB බැංකුව සිදු වූ බවට පිළිගත් රුපියල් බිලියන් 13.2ක් මිලියන් 13200ක් කතානායකතුමා 800ක් නෙමෙයි මූල්‍ය වංචාව පිළිබඳ අතිශය වැදගත් ජාතික කරුණක් සම්බන්ධයෙන් මම මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමි. මෙම සිදුවීම මගින් නියාමන අධීක්ෂණය මූල්‍ය පද්ධතිය අඛණ්ඩව සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පන්ති යටතේ that is the day that the independence of the Sri Lanka Central Bank මම නම් මේක කියන්නේ මේක ස්වාධීනත්වය ලබා ගන්න ඉස්සෙල්ලා මහ බැංකුව රට බංකොලොත් කරා ලැබුණා මේක 23 වෙනිදාට පස්සේ ඒක ලබා ගත්තට පසුව දැන් බැංකු පද්ධතිය බංකොලොත් කරගෙන යනවා ඒකයි කියන බය 16 වෙනි ශ්‍රී ලංකා මහ බැංකුව පනත යටතේ පැවරි ඇති ව්‍යවස්ථාපිත වගකීම් පිළිබඳ බරපතල ගැටලු මතු කරයි විශේෂයෙන්ම අධීක්ෂණය මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය හා මුදල් විසුද්ධිකරණය වැළැක්වීම that is anti-money laundering laws රාමු යටතේ මූල්‍ය බුද්ධි ඒකකය FIU කාර්යභාරය පිළිබඳව මෙහිදී ප්‍රශ්න කරේ කරුණාකර පහත කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්න ඇමතුමනි 1. මහ බැංකු අධීක්ෂණය අසාර්ථකත්වය ව්‍යවස්ථාපිතව වගකීම පැවතීදී වසර 3කට වැඩි කාලයක් පුරා මෙතරම් විශාල වංචාවක් හඳුනා ගැනීමට හෝ ඒ පිළිබඳව ක්‍රියා කිරීමට කතානායකතුමනි ඔබතුමා හරි අපි රුපියල් ලක්ෂයක් ආව නම් ප්‍රශ්න 100ක් අහන මහ බැංකුව මේ වගේ මිලියන් 13200ක් ඒ කියන්නේ අඩු ගානේ මේකේ ට්‍රාන්සැක්ෂන් 3000කට වැඩි ගිහිලා තියෙනවා ඇයි මේ සම්බන්ධයෙන් මේ ස්වාධීනත්වයේ ලබා තියෙන මහ බැංකුවට මේ ප්‍රශ්නය ගැන උත්තරයක් ලබා දෙන්න බැරි වන්නේ ඉතින් ක්‍රියා කිරීමට හා බැංකුවේ බැංකු අධීක්ෂණයේ දෙපාර්තමේන්තුව අපොහොසත් වූයේ කෙසේද 2. මූල්‍ය බුද්ධි ඒකකය Financial Investigative Unit මෙම වංචා අනාවරණය වීමට මාස 16කට පෙර අවම වශයෙන් බැංකු දෙකක් සැක සහිත ගනුදෙනු Suspicious Transaction බිලින්ද මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කර ඇති බව තොරතුරු ලැබී ඇත මෙම එම වාර්තා පිළිගැනීමට හෝ එවට අනුව ක්‍රියා කිරීමට අපොහසත් වූයේ ඇයි ඇන්ටි මනි ලෝන්ඩරින් ඇක්ට් වගකීම යටතේ මහ බැංකුව මෙම අසාර්ථකත්වය සාධාරණීකරණය කරන්නේ කෙසේද කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඉන්ඩිපෙන්ඩන්ට් සෙන්ට්‍රල් බැංක් එකට මේ කාර්ය පවරලා තියෙන අවස්ථාවේදී මගේ සහ මම හිතන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අපට මහ බැංකුවක් ආරක්ෂා කිරීම නෙමෙයි රටේ ජනතාව සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ කියන ප්‍රශ්න තමයි මා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ 3. අනිකුත් මූල්‍ය ආයතන සම්බන්ධතාවය මේ සම්බන්ධව ප්‍රකාශ කිරීම මගින් අනිකුත් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ එසේ නම් සමස්ත මූල්‍ය පද්ධතියට සිදුවිය හැකි බලපෑම් ඇස්තමේන්තු කුමක්ද Honorable Speaker, there has been two commercial banks that have reported this suspicious transaction to the FIU as suspicious transaction. Why has no action been taken on this? Hatara gevim paddatiya Lanka Pay theft ganudenu 2700kata adhika pramanayak siduwi yati pasubimaka Lanka Pay pudgalika samagama me mahabankwe 140 kotas karuwo jathika gevim yatitala pahasukam කනගාටුයි පහසුකම පද්ධතිය අනතුරු ඇඟවීම නිකුත් කිරීමට අපෝසත් වූයේ ඇයි තාත්කාලින නිරීක්ෂණ that is real time monitoring සහ සැකසුම් පද්ධතිය බලාත්මක කර නොතිබිනවද ලාභාංශ පහ ලාභාංශ සහ ආයතනික ආයෝජනයන්ට බලපෑම මෙම කාල සීමාව තුල රඳවා තබාගත් මුළු ලාභාංශ අගය කොපමණද සේවක අර්ථසාධක අරමුදල සේවක බාර අරමුදල ඒ කියන්නේ වැඩ කරන ජනතාවගේ සල්ලි ඊට පස්සේ සමස්ත රටේ ජනතාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට අයිති කොම්පණියක් ඇතුළු ආයතනික කොටස් හිමියන්ට මේන් සිදුවීම් බලපෑම් කුමක්ද 6 රාජ්‍ය මූල්‍ය පාඩුව ඍජුහා වක්‍ර බදු පාඩු මෙන්ම අය කරගත් නොහැකි හිඟ මුදල ඇතුළු රජයේ ඇස්තිමේන්තු කරන මුළු මුදල් මූල්‍ය පාඩුව කොපමණද මොකද බිලියන් 13200ක අලාභයක් කියන්නේ අඩු ගන්න 130ක් කියන්නේ 3600ක් නැති වෙනවා අතර 118ක වැට් එක නැති වෙනවා SSCN මේ ඔක්කොම නැති වුණ කර බිලියන් 6ක විතර අලාභයක් වෙනවා ආණ්ඩුවට 7 විදේශ ප්‍රේෂණය හා ක්‍රිප්ටෝ මුදල් යම් අරමුදලක් විදේශගත කර හෝ ක්‍රිප්ටෝ මුදල් ක්‍රිප්ටෝ කරන්සි හරහා හුවමාරු කර තිබේද එසේ නම් විනය පාලනය අනුමැතියක් තොරව එවැනි මාරු කිරීම් සිදු කළේ කෙසේද සහ ඒවා යලි ලබා ගැනීමට ගෙන ඇති පියවර මොනවද 8 වෙළඳපොළ ප්‍රාග්ධනීය කිරීම මාකට් කැපිටලයිසේෂන් මෙම තොරතුරු අනාවරණය වූ විට මේ දින දක්වා කොටස් මිල හා වෙළඳ ප්‍රාග්ධනීය මාකට් කැපිටලයිසේෂන් සිදු වී පහත වැටීම කොපමණද සමස්ත වෙළඳ වෙළඳපොළ වටිනාකම පාඩුව කොපමණද කතානායකතුමනි මේකේ ඩිබෙන්චර් ඉෂුව එකක් තිබ්බා මාර්තු මාසයේ 10 වෙනිදා ඒක 19 වෙනිදා අවසන් වුණා ඉතින් මේක මේ බැංකුවේ වංචා වීගෙන යන අවස්ථාවේදී මේක හෙළිදව් කරනවා රටට මහ බැංකුව තුල මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දවස් 5කට පස්සේ කියනවා දවස් 10කට පස්සේ කියනවා මෙන්න ලොකු වංචාවක් කියලා තියෙනවා කියලා ඒකත් දැනුවත් කරන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එක මහ බැංකුව නෙවෙයි 9 ස්වාධීන විගණනය මහ බැංකුව විසින් අධිකරණයේ වග විගණකරවරයෙකු වශයෙන් ෆොරෙන්සික් ඔඩිට් පත් කිරීම තුළින් උනන්දුතාවය අතර ගැටුමක් conflict of interest නිර්මාණය නොවේද මුදල් ඇමති සහ ලෙස ජනාධිපතිවරයාගේ බලතල යටතේ රජය විසින් ස්වාධීන විගණකරවරයෙකු පත් කරනු ලබන්නේද බොහොම ස්තුති කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ සඳහා පිළිතුරු ලබා දීමට මම කල්ලිලා සිටිනවා
ගරු රවි කරුණානායකතුමා ඔබතුමා පොයින්ට් එක කියන්නේ
ඔබතුමාගේ අවසර පරිදි අපි දැම්මා මගේ ෆන්ඩමෙන්ටල් රයිට් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා මහ බැංකුවේ මේ 9 වෙනි ප්‍රශ්නේ උත්තර දීලා නැහැ මම කතා කරන්නේ සමස්තේ පාර්ලිමේන්තුවේ 225 සම්බන්ධයෙන් දැන් පිටින් ප්‍රශ්න අහලා ඒ අය උත්තර දෙනවා අහනවා පාර්ලිමේන්තු කට්ටිය මොනවද කරන්නේ කියලා. ඉතින් මම දන්න ඇමති වුණත් මේ අවස්ථාවේදී අසරණ වෙලා තියෙන්නේ. කරුණා කළා. මේ ගැන ඔබ විධිමත් පරීක්ෂණයක් කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට රටට ජනතාවට සැබෑ තත්ත්වය කියන්න පුළුවන් මාර්ගයක් මහ බැංකුවේ යටපත් නොවීමෙන් කරුණා කළා අවසරය ලබා දෙන්න කියන එක මම මේ අස්සේ මතක් කරනවා.
කරු ගරු ගායන්ත කරුණාධිමන්තතුමා
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් මේ පාර්ලිමේන්තුවටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න එක මිනිත්තුවක් මං ඉල්ලා හිටිනවා කතානායකතුමනි භාණ්ඩාගාරයේ සතු ඇමරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් අස්ථානගත වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය ගැන මේ දවස්වල රට පුරා ලොකු සංවාදයක් ගොඩනැගිලා තිබෙනවා.
කරු
මේ විදිහට අස්ථානගත වෙලා තිබෙන්නේ ජනතාවගේ බදු මුදල්. ඒ වගේම මුදල් පිළිබඳ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. නමුත් ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තා වීමක් වුණෙත් නැහැ. ඒ නිසා පසුගිය දවසක ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායක රැස්වීමේදී විපක්ෂයේ වෙනුවෙන් අපි ඉල්ලා හිටියා මේ පාර්ලිමේන්තු සතියේදී දිනක විවාදයක් මේ ගැන අපට අවශ්‍යයි කියලා. නමුත් රජය ඒක ප්‍රතික්ෂේප කරා. අපි ඔබතුමාට දැනටමත් ලිඛිතව මන්ත්‍රීවරුන්ගේ අස්සරින් හදිසි විවාදයක් ඉල්ලලා තිබෙනවා මේ ගැන. ස්ථාවර නියෝග 19-2 ඈ යටතේ අපි 20 දෙනෙක් නැගිටලා හදිසි විවාදයක් ලබා දෙන්න කියලා නැවත ඉල්ලා හිටිනවා.
ගරු මන්ත්‍රීතුමල්ලා ගරු මන්ත්‍රීතුමල්ලා ගරු මන්ත්‍රීතුමල්ලාගේ 19-2 අවධානය ස්ථාවරණ යුගයට යොමු කිරීමට මම කැමැති. 19-2 90 තියෙන්නේ එවැනි ඕනම යෝජනාවක් මේ තියෙන හදිසි පොදු වැදගත්කම යුක්ත කාරණා සාකච්ඡා කිරීම සඳහා කල් තැබීම. 19-1 ප්‍රශ්න අවසානයේ ඌට මන්ත්‍රීවරු සුඛී ස්ථානයේ නැගී සිට හදිසි පොදු වැදගත්කමක් ඇති නිශ්චිත කාරණයක් සාකච්ඡා කිරීම සඳහා කාරණය කුමක්දයි සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ කල් තැබීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉල්ලා අවසර ඇතොත් මිස ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන තෙක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු විසින් හැර පාර්ලිමේන්තුවේ කල් තැබීම යෝජනාවක් ඉදිරිපත් කරනු නොලැබිය යුත්තේය. මේ වැදගත්කම 2-19-2 එවැනි යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමට අදහස් කරන ඇති දිනේ රැස්වීම පටන් ගැනීමට පෙර ඒ යෝජනාව පිළිබඳව කථානායකරයාට ලිඛිතව දැනුම් දී කථානායකරයාගේ එකඟතාවය ලබා ඇත්නම් සහ යටතේ කියනවා 2A මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අවසරය ලබාගෙන ඇත්නම් අවසරය ලබා ගත්තත් හෝ එහෙම වෙන්නේ නැත්නම් හෝ පාර්ලිමේන්තුවේ අවසරය ගන්න ඕනේ. අවසරය ගන්න බැරි වුණොත් පාර්ලිමේන්තුවේ අවසරය ලබා නොදුන ලදුව 20 දෙනෙකුට නොවලු මන්ත්‍රීයන් සංඛ්‍යාව සකීය ස්ථානවලින් සිට ඒ මන්ත්‍රයාගේ ඉල්ලීම අනුග්‍රහ දැක්වීමට නැගී සිටිත් නම් මිස එක ඡේදයේ යටතේ යෝජනාවක් මන්ත්‍රී විසින් ඉදිරිපත් කරන ලැබිය යුත්තේ. හරි. ඔබතුමාලට අවධානය කරන්න නැවත වතාවක් බොහොම අවධානයෙන් සහ කාරණු කාරණා හොඳටම තේරුම් ගන්න 2A කියන්නේ මොකද්ද කියලා. ඔබතුමාලා මට මේ සභාව පටන් ගන්න කලින් මට දැනුම් දිය යුතුයි. නමුත් මම මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින ඔබතුමාලා මේ විවාදයට රුපිනවා. ඔව්. ඔබතුමා පොයින්ට් එක yes dietary
ආදිමතුමා මම ඔබතුමාගෙන් ඉල්ලනවා බොහොම පැහැදිලිව මේ 19-2 එක කියවන්න. හරි සී එක. හරි
ඔබතුමා හරි.
ඔව් එතකොට බොහොම පැහැදිලිව ඒකේ ගරු කථානායකතුමා ඔබතුමා මේක අර්ථ නිරූපණය කරන එක වැරදි. හැමදාම අපි දැන් ඔබතුමාට මේක ලිඛිතව ලබා දීලා තිබෙනවා. ඊට පස්සේ අපි අවසරය ලබා නොදෙන ලදුව කියලා තමයි තියෙන්නේ. එතකොට අපිට 20 දෙනෙක් නැගිටලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. හරි? ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දන්නේ ඔබතුමා මේ අලුත් මේ අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරන්න හදනවාද කියලා පාර්ලිමේන්තුවට. මේක සම්පූර්ණ වැරදි. කරුණාකරලා මේක දෙන්න. මේක සම්පූර්ණ වැරදි.
ඔව්. ලේකම් මණ්ඩලයේ
මේකෙන් අනතුරුව මේක බොහොම පැහැදිලිව තිබෙනවා කරු කථානායකතුමා මේක ලබලා දෙන්න කියලා. ඔබතුමාට මේක ආපහු නැවත මේක මේ වෙනත් විදිහකට අර්ථ නිරූපණය කරන්න බෑ.
කථානායකතුමනි දැන් අපිට මේ එතුමලා ඉදිරිපත් කළ තිබෙනවා 20ක් නැගිටලා ඉල්ලලා තිබෙනවා ඔබතුමාට ඔය කියුණත් ඒ වගේ අපිට ඒ නිසා මේ 20 ප්‍රශ්න නෙමෙයි නිසා මේ යෝජනාවට ඉඩ අපිට ලබා දෙන්න පුළුවන් නමුත් අපි කියන්න කැමති මේ සම්බන්ධ ඇහුම්කන් දෙන්නත් පුළුවන් වෙන්න ඕන මොකක්ද දන්නවද ගරු කථානායකතුමනි මෙතන මේ පැහැදිලිවම ගත්තට පස්සේ අද පාර්ලිමේන්තු වැඩ කටයුතු වලට බාධා කරමින් තමයි දැන් මේ යෝජනා ඉදිරිපත් වෙන්නේ. විපක්ෂනායකවරයාගේ එකටත් පිළිතුරු ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේක වෙන අධිකරණමය පැත්තකුත් තිබෙනවා. මේක සම්බන්ධව අධිකරණමය කටයුකුත් යනවා. නමුත් එසේ ෆැක්ට් රිපෝට් කරලා තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ එකයි. නෑ ඒ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සම්බන්ධ ගැටලුවක් තියෙන බලා විශේෂයෙන්ම විනිශ්චය තිබෙන කරුණක් නිසා. නමුත් අපි කිසි ප්‍රශ්නයක් නෑ. අද තුනමාර ඉඳලා පැය දෙකක් නේ අපරභාග පහ දක්වා. ඒ දක්වා කාලය අපි ලබා දෙන්න ලෑස්ති විවාදේ.
පහමාර වෙනකම් ගරු සභා නැත්තම. පහමාර වෙනකම් දෙක ඈ 5 till 5:30. ගරු දයසිරිආදල මන්ත්‍රීම.
ගරු කථානායකතුමා
ඔබතුමා කියන
දැන් ගරු කථානායකතුමා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා ඉන්නේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ
විවාදේ
කථානායකතුමා
කරුණා කරලා පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්න.
හරි ඔබතුමාලට විවාදය ලබා දීලා තියෙනවා
අවස්ථාව ලබා දුන්නට පස්සේ ආයි බාධා කරන්න.
පහ වෙනකම් දෙකමාර ඉඳන්
පහයි තුනමාරට පහයි
තුනමාර ඉඳන් පහ වෙනකම්
පහයි පහ පහට පහට පහයි
විවාදය අහගන්න විවාදය හවස 3:00 ඉඳන් 5 දක්වා ලබා දෙනවා.
මේකලා කෑ ගහනෝ නම් කතා නැග තුමා අපි මේක විද්‍රෝ කරගන්න.
දැන් ඔබතුමා අහගෙන හිටියද මං කියන එක? දැන් ආයි කියන්නේ දෙවෙනි පාරක් විද්‍රෝ ගන්න. විවාදය හවස 3:00 ඉඳන් 5 දක්වා ලබා දෙනවා. හරි. අමාත්‍යංශ නිවේදන ආණ්ඩුපක්ෂේ ප්‍රධානායක සංවිධායකතුමා
ගරු කථානායකතුමනි විපක්ෂය වෙන ඩ්‍රාමයකට සෙට් වෙලා ආවා. ඩ්‍රාම එක කරගන්න බැරි වුණා. දැන් අපි ඉඩ දුන්නට පස්සේ ආයි කෑ ගහනවා. මොකටද කෑ ගහන්නේ? අපි ඉඩ දීලා නේ තියෙන්නේ.
දැන් මේ කාලේ වටිනවා කරුණාකර. දැන් ඔබතුමාලාට ලබා දීලා තියෙන නැවතවතාවත් ස්ටෑන්ඩින් ඕඩර් 19-2 කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා.
කථානායකතුමා
මේන් බිස්නස් යන්න දෙනවා. අමාත්‍යංශ නිවේදන කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු KD ලාල්කාන්ත මහතා 2026/1/7 දින ගරු සිවඥානම් සීධරන් මහතා සහ 2026/3/6 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 24/2 අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම. ගරුනාගර ගරු මන්ත්‍රීතුමාලා අසුන් ගන්න. ගරු අමාත්‍යතුමා ඔබතුමා පිළිතුරු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතුමා
දැන් 3:00 ඉඳන් 5 දක්වා ඔය කියවන්න තියෙන දේවල් කියවන්න ගරු මන්ත්‍රීතුමා.
අනලද ප්‍රශ්නාංක 1 2025 යලකන්නේදී රජයේ මිලදීගත් සමස්ත
ගරු සභානායකතුමා
සහ
ගරු සභානායකතුමා
අලු කථානායකතුමනි අපි ඊටම පැහැදිලිව ඔබතුමාට කියන්න කැමැති ඔබතුමාට අපහාසාත්මකව මෙතන දැන් චෝදනා කරනවා කරුණාකරලා ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මෙතන එහෙම ගන්න බෑ. නෑ මේක සීමාවක් තිබෙන්න ඕන. මෙතන ගරු කථානායකතුමනි ඔබතුමාට ඒ නිසාම ඔබතුමාගෙන් පාර්ලිමේන්තු මොකද අපිට ඉන්නේ අපි කාගේ කථානායක. ඒ නිසා ඔබතුමාට මෙතන එක එක හෙංචයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිතෙන්න බෑ. වහාම විනය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි යෝජනා කරනවා.
ගරු
වහාම විනය ක්‍රියාමාර්ග ගන්න
කෘෂිකර්ම අමාත්‍යතුමා ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා ඔබතුමාලා වාඩි වෙන්න දැන් මේ ප්‍රධාන කිසිම පොයින්ට් නැ නගරු ඉඳ ගන්න. මම 19:2 90 කටයුතු කරලා තියෙන ඔබතුමා ඉඳ ගන්න. ගරු
ඔබතුමා
ගරු විපක්ෂ නායකතුමා දායක මන්ත්‍රී ඔබතුමා වාඩි වෙන්න.
ගරු කථානායකතුමා, රජය එකඟ වුණයින් පස්සේ විවාදය පවත්වන්න ඔබතුමා සභාවේ ප්‍රකාශ කරා බොහොම පැහැදිලිව තුනහමාරේ සිට පහමාර දක්වා කියලා. ඒක රෙකෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මොනයම් හෝ හේතුවකට ඔබතුමාට නියෝගයක් ආව පැය භාගයකින් මේක අඩු කරන්න. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, පහමාරේ සිට පහමාර දක්වා හෝ මේ අවස්ථාව ලබා දෙන්න. අර පැය භාගයකින් කප්පාදු කරන්න නැතුව.
ලේකම් මණ්ඩලයේ උපදෙස් පරිදි
අරු කථානායකතුමනි, අපි එතුමලාට පළවෙනි දේ මම කියන්න කැමති, ඔබතුමාලට මේ අවස්ථාවට අපි ආණ්ඩු පක්ෂයක වෙලා තිබෙනවා. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලා ආණ්ඩුවේ මේන් බිස්නස් කරන්න දෙන්න නැතුව බාධා කරනවා නම් අපි මේක ඉල්ලාස් කරගන්න. ඔව්, අපිට පුළුවා. හරිද? අපිට පුළුවා. ඒ නිසා අපි කරුණාවෙන් කියන්නේ අපි මේ විවාදෙට බය නැහැ. අපි මේ විවාදෙට හොඳටම ලෑස්ති. ඒ නිසා හවස 3:30 ඉඳලා 5 වෙනකන් තමයි අද පාර්ලිමේන්තුව තියෙන්නේ. ඊට පස්සේ තමයි ඇජන්ඩ් කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ 3:30 ඉඳලා ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව ඔබතුමාලා 5:00 දක්වා පාර්ලිමේන්තුව පවත්වා නෑ. අද පාර්ලිමේන්තුව තියෙන්නේ ගරු කථානායකතුමනි, අද පාර්ලිමේන්තුවේ මේන් බිස්නස් තියෙන්නේ 3:30 වෙනකම්. පාර්ලිමේන්තුවේ මේන් බිස්නස් තිබෙන්නේ උදේ 9:30 වෙනකම්.
ගරු මේක පැහැදිලිවම තේරුම් ගන්න. ප්‍රධාන වැඩ කටයුතු තියෙන්නේ හවස 11:00 ඉඳන්
අනිත් එක තමයි ඔබතුමා වාඩි වෙන්න බාධා කරන්නේ.
ඒක අපරභාග 5 ඉඳන් 5 දක්වා තියෙන සභාව කල්තැබීමේ අවශ්‍ය ප්‍රශ්න.
ඒක
කරුණා කරේ මේ බාධා කරන්න නැතුව වැඩ කටයුතු කරන්න. ගරු මන්ත්‍රීතුමාලා 3:30 ඉඳන් 5 දක්වා ප්‍රධාන වැඩ කටයුතු වලදී අජොයිනින් ඔබතුමාලා මේ ගෙනාපු මෝෂන් එක ගෙන්න මම අවසරය ලබා දීලා තියෙනවා. ගරු අමාත්‍යතුමා, ගරු කුෂිකර්ම අමාත්‍යතුමා, ඔබතුමා පිළිතුරු ලබා දෙන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී,
ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව තමයි අපි යන්නේ. ඒ නිසා අපි කියන්නේ එකයි, අද මේන් බිස්නස් තිබෙන්නේ උදේ 9:30 වෙනකන්, 3:30 වෙනකන් ඔබතුමාලා වාද කරන්න. නෑ, ඔබතුමාලා දැන් මෙහෙමයි.
මේක ඔබතුමාලා කාලේ
කාද වෙලාව දෙන්න තිබුණා. අපිට වෙලා දෙන්න තිබුණා. දැන් ඔබතුමාලා තව විනාඩි 30ක් අරන් තියෙන්නේ. තව විනාඩි
30. ගරු
ඔයගොල්ලෝ වාඩි වෙන්න. ඔයගොල්ලෝ වාඩි වෙලා මේන් බිස්නස් පටන් ගන්න දෙන්න. නෑ, මේන් බිස්නස් පටන් ගන්න දෙන්න. ඉස්සෙල්ලා මේන් බිස්නස් පටන් ගන්න.
ගරු
වාඩි වෙලා
අමාත්‍යතුමා
මේන් බිස්නස් එක පටන් ගන්න දෙන්න. ඉස්සෙල්ලා වාඩි වෙලා මේන්
බිස්නස් ගන්න. ගරු මන්ත්‍රීතුමාලා අසුන් ගන්න. ඔබතුමා, ගරු අමාත්‍යතුමා, ඔබතුමා
පළවෙනි ප්‍රශ්නය 2025 යලකන්නේදී රජය මිලදීගත් සමස්ත වී ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදල කොපමණද? එම ප්‍රතිපාදන වෙන්කලේ අයවැය මගින්ද නැතහොත් ණය පහසුකම් හරහාද? පිළිතුර. මිලදීගත් වී ප්‍රමාණය
අද 5 ඉඳලා 5 ඉතියට තියෙන සභාව කල්පන අවස්ථාවේ ප්‍රශ්න අපි කියනවා ඒකත් මේකට දීලා පහ පැය දෙක අපිට ලබා දෙන්න.
ප්‍රධාන කටයුතු වලදී sorry 11:00 ඉඳන් 5 දක්වා ඒ අනුව වැඩ කටයුතු කරන්න මේ ඊට පස්සේ තියෙන පහේන පහමාට සභාව කල්තබන අවස්ථාවේදී ප්‍රශ්න මේ මෙම මේ කාරණා අපි බිස්නස් කමිටුල් දෙකකටට පත් වෙච්ච දේවල් ඔබතුමාලට මේ 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 විදියට ස්ථාවරණියක උල්ලංඝනය කිරීම හැකියාවක් නැහැ ගරු ගරු දයසිරි මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න ඔබතුමා තමයි මේතර ප්‍රධාන ගරු ගරු අමාත්‍යතුමා ගරු කුෂ්කර්ම අමාත්‍යතුමා මේක ඔබතුමා රැ වෙනකම් පොයින්ට් ඔබට කතා කරයි
මිලදීගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටන් 49552
ගරු මේක ඔබතුමාලා 20ක් ඉන්න 20 පොයින්ට් ඔබට ඕඩර් ඉරුවත නැහැ නෑ ගරු ඔබතුමා නෑ ඔබතුමාලා ඔබතුමා නියෝජනය කරන පක්ෂ දැන්ම මේ
ගතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා සභානායකතුමාට අපි කියන්නේ දැන් 12:05 අපිට මේ ඉතුරු විනාඩි 25 තියන්න ලන්ච් එක අපි අරගෙන යමු ලන්ච් එක ගත් මේ නිවාඩු දෙන්නේ නැතුව ඒක ඉදිරියට කරගෙන යමු එතනින් පස්සේ පැය දෙක ගන්නට එනවා ඔබතුමාලා සමහර වෙලාවට පහ පැනලා ඔබතුමා සභාව දික් කරන පැය තුන කතා කරනවා ඉතින් මම ඉල්ලන්නේ ඇයි මෙහෙම අපිට කරන්නේ මෙච්චර හොරගමක් වෙලා තියෙනවා රට
ඇතුලේ ගරු අමාත්‍යතුමා ගරු ලාල්කාන්ත අමාත්‍යතුමා
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මැතිතුමා ස්ථාවර නියෝග අංක 27.2 යටතේ අහන
ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න
2025 යලකන්නේදී රජයේ මිලදී ගත් සමස්ත වී ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදල කොපමණද එම ප්‍රතිපාදන වෙන් කළේ අය මගින්ද නැතවත් ණය පහසුකම් හරහාද පිළිතුර මිලදීගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 49552 වැය කළ මුදල රුපියල් මිලියන 6300 මෙම මුදල අයවැය මගින් වෙන් කර ඇත දෙවැනි ප්‍රශ්නය එසේ මිලදීගත් වී තොග මේවන විට වෙළඳපොළට නිකුත් කර තිබේද නැතිනම් දීර්ඝකාලීනව ගබඩා කිරීම හේතුවෙන් ගුණාත්මකභාවයට හානිවීම නිසා මූල්‍යලාභයක් රජයට සිදු ඇද්ද එම අලාභයට වගකිව යුත්තේ කවුද පිළිතුර මිලදීගත් වී තොග මේවන විට වෙළඳපොළට නිකුත් කිරීම සඳහා සතොස ආයතනය වෙත මෙට්‍රික් ටොන් 2978 වී තොග නිකුත් කර ඇත අලාභයක් සිදුව නොමැත විපක්ෂ නායකතුමා අහන තුන්වෙනි ප්‍රශ්නය 2025-2026 මහකන්නේ සඳහා වී මිලදී ගැනීමේ රජයේ අපේක්ෂිත ඉලක්කය කොපමණද රජයේ සතු ගබඩා ධාරිතාව ඒ සඳහා ප්‍රමාණවත්ද නැතහොත් අමතර ගබඩා පහසුකම් කුලියට ගැනීම මගින් අතිරේක මහජන මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන්නේද පිළිතුර 2025-26 මහකන්නේදී වී මිලදී ගැනීමේ අපේක්ෂිත ඉලක්කය මෙට්‍රික් ටොන් 80,000 රජයේ සතුව මෙට්‍රික් ටොන් 1,03,000 ගබඩා ධාරිතාවක් පවතින අතර එහෙයින් දැනට මෙට්‍රික් ටොන් 250,000 වී ගබඩා කිරීමට භාවිතා කළ හැක මෙම ගබඩා වලින් 2026-3:19 වන දිනට මෙට්‍රික් ටොන් 96,354.7 ප්‍රමාණයක් වී ගබඩා කර ඇත. කෙසේ නමුත් සමහර ප්‍රදේශවල ගොවීන් වැඩි ප්‍රමාණයක් වී අලි මණ්ඩලයට වී ලබා දීමේ ප්‍රවණතාවයේ වැඩිවීම මත ගබඩා ප්‍රමාණවත් නොවීමක් ඇති වුවහොත් කුලී පදනම මත ගබඩා කීපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. හතරවෙනි ප්‍රශ්නය මේ දක්වා සත්‍ය ලෙස මිලදීගෙන ඇති වී ප්‍රමාණය රජයේ ඉලක්කගත මිලදී ගැනීමෙන් කවර ප්‍රතිශතයක්ද රජයේ සංඛ්‍යාලේඛන සහ සත්‍ය මිලදී ගැනීම අතර පරතරයක් නොමැතිද මේ පිළිබඳව ගොවීන් දක්වන විරෝධතා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද පිළිතුර 62.2%. 2026 3.19 දිනට සත්‍ය ලෙස මිලදී ගෙන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 49,780.7. ඒ සඳහා රජයේ රුපියල් මිලියන 5,982.376 වැය කර ඇත. රජයේ සංකලේඛන සහ සත්‍ය මිලදී ගැනීම අතර පරතරයක් නොමැත. ගොවින්ගේ විරෝධතාවය පවතින්නේ තෙතවී මිල අඩුවීම සම්බන්ධයෙනි. නමුත් වී අලුවේ මණ්ඩලය මිලදී ගනු ලබන්නේ ප්‍රමිතිගත වී බැවින් රජයේ සහතික මිල අනුව වෙළඳ පොලේ මිලද සමගාමීව පවතී. පස්වෙනි ප්‍රශ්නය, මහකන්නේ සහතික මිල තීරණය කිරීමේදී ගොවියාගේ සැබෑ නිෂ්පාදන වියදම ගණනය කිරීමට භාවිතා කළ සූත්‍රය කුමක්ද? ගොවියාට ලාභයක් ඉතිරි නොවන මිලක් උද්ෘත කොම ඇතුලේ සහතික මිලක් ලෙස හැඳින්වීම ජනතාව මුලා කිරීමක් නොවේද? පිළිතුර, රජයේ මගින් වී මිලදී ගැනීමේ මිල ලෙස ප්‍රකාශ කර ඇත්තේ සම්මත වී වරහන් ඇතුලේ තෙතමනය 14%. මිලදී ගැනීමේ අවම මිලයි. ඒ අනුව 2025-26 මහකන්නේ අවම මිලදී ගැනීම මිල තීරණය කිරීමේදී ගොවියාගේ සැබෑ නිෂ්පාදන වියදම ගණනය කිරීමට භාවිතා කළ සූත්‍රය 5 දක්වා ඇත. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සකස් කරන ලද ඇමුණුම එකෙහි සඳහන් නාඩු සුදු නිෂ්පාදන වියදමට අදාළව සහතික මිල වී මිලදී ගැනීමේ අවම මිල ගණනය කිරීම ඉදිරිපත් කර ඇත. එනම් අස්වනු නෙලාගත් වහාම නාඩු වී කිලෝ එකක වරහන් ඇතුලේ තෙතමනය 122ක නිෂ්පාදන වියදම රුපියල් 81යි. නිර්දේශිත සම්මත වීවල තෙතමනය 114යි. අස්වනු නෙලාගත් පසු සම්මත වී කිලෝ එකක් නිෂ්පාදනය කළ පසු වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමේදී හානිවන බර 112. ඒ අනුව සම්මත වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමෙන් පසු වී කිලෝ එකක් සඳහා යන වියදම මෙතන ගණනය දාලා තිනවා රුපියල් 90.72. ඒ රුපියල් 90.72 යනවා වී කිලෝ එකක් නිෂ්පාදනය කරගන්න තෙතත් එක්ක. වී වියලීම සඳහා වැයවන මිල සමානයි රුපියල් 450යි. නෑ රුපියල් 4.750යි. ඒ 90 ඒ 4.50ත් එකතු කරාට පස්සේ නිෂ්පාදන වියදම යනවා වී කිලෝ එකකට රුපියල් 95.722. එතකොට අපිට දැනට ලංකාවේ වී කිලෝ එකක් නිෂ්පාදන වියදම යනවා, ඒ කියන්නේ නියමිත ප්‍රමිතිගත වී කිලෝ එකක් සඳහා රුපියල් 95.722. 26%-30% අතර ලාභයක් එකතු කිරීම. එතකොට අපි 30%ක ලාභයක් එකතු කරනවා මේකට. ඒ 90 රුපියල් 119.797 වෙනවා වී කිලෝ එක මිල. ඒ අනුව 2026-25 මහකන්නේ නාඩු වී කිලෝ එකක් සඳහා වී මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120ක් ලෙස ප්‍රකාශයට පත් කරා. ඒ කියන්නේ 119.797 නිසා 120ක් විදියට රවුන් අගය ප්‍රකාශයට පත් කළා. ගොවියාට ලාභයක් ඉතුරු නොවන මිලක් සහතික මිල ලෙස හැඳින්වීම ජනතාව මුලා කිරීමක් නොවේද? ඊළඟ ප්‍රශ්නය අහන්නේ. පිළිතුර නැත. එනම් ඉහත සඳහන් කරන ලද ගණනය කිරීම මගින්ද පැහැදිලිව සඳහන් කර ඇති පරිදි ගොවියාසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වී මිලදී ගැනීමේ අවම මිල තීරණය කිරීමක් සෑම කන්‍යක් පාසාම උපරිම 100ක 30ක ලාභයක් එකතු කිරීම සිදු කර ඇත. 100ට 30ක ලාභයක් තියෙනවා වී කිලෝ එකක. මෙවර 2025-26 මහකන්නේ අවම මිල තීරණය කිරීමේදී ඉහත සියලු ගණනය කිරීම් ගොවියාගේ සැබෑ නිෂ්පාදන වියදම ගණනය කිරීමට භාවිතා කරන ලද ක්‍රමවේදයට අනුව ඉදිරිපත් කර ඇත. තවද වී මිලදී ගැනීමේ අවම මිල තීරණය කිරීම සඳහා කෘෂිකර්ම පසු සම්පත් ඉඩම්මා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ නියෝජනය වන ආයතන සම්බන්ධ කර ගනිමින් පත්කරන ලද මිල කමිටුවේ උපදෙස් මත ලාභාංශය සහ ඒ අනුව මිල ගණනය කරනු ලබයි. 6 ප්‍රශ්නය. වර්ෂාව රෝග හා පෝෂක ඌනතා හේතුවෙන් මහකන්නේ අහිමි වුණු ඇතැයි අපේක්ෂිත අස්වැන්න කොපමණද? එම අඩුව ජාතික සහල් සැපයීමට බලපාන ආකාරය පිළිබඳ රජයේ ඇගයීමක් සිදු කර තිබේද? නැතහොත් රජයට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සැලැස්මක් නොමැතිද? පිළිතුර. මෙට්‍රික් ටොන් 79,064. ඔහු විස්තර යමුණුම 2 එමගින් යොමු කර ඇත. හත්වෙනි ප්‍රශ්න. මහකන්නේ සමස්ත අස්වැන්න දේශීය අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව රජය සහතික කරන්නේද? යම් අඩුවක් පවතින්නේ නම් 2026 වසරේ සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේද? එසේ නම් ආනයනය කිරීමට සහල් වර්ග ප්‍රමාණ සහ කාලසටහන කුමක්ද? පිළිතුර. 2025-26 මහකන්නේ සමස්ත වී නිෂ්පාදන මේ වසරේ ජූලි මස තෙක් ප්‍රමාණවත්ය. ගැන මහකන්නේව පමණක් ජූලි මස දක්වා ප්‍රමාණවත් වෙනවා. නමුත් මහකන්නේ අපේක්ෂිත වී අස්වැන්න පදනම් කර ගනිමින් 2025-26 මහකන්නේ වී නිෂ්පාදනය කළ හැකි අපේක්ෂිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.53 වේ. ඒ රටේ අවශ්‍යතාවය අනුව මාස 6.5 පමණ ප්‍රමාණවත්ය. 2026 යලකන්නේ වී නිෂ්පාදනය කළ හැකි අපේක්ෂිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.32 වේ. දර්ශීය ඉලක්ක සපුරා ගත හොත් ඒ රටේ අවශ්‍යතාවය අනුව මාස 5.6 පමණ ප්‍රමාණවත්ය. 2025-26 මහකන්නේ සහ 2026 යලකන්නේ දෙකම සැලකූ විට දැනට සමස්තයක් ලෙස රටේ සහල් ජාතික සහල් සැපීමට ප්‍රමාණවත්ය. වරන් ඇතුලේ විස්තරය ඇමුණුම 3 යොමු කර ඇත. එමෙන්ම 2025-26 මහකන්නේ සම්බාසා කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් ස්ථාවර මිලක් සහිතව සම්බාසා කීරි සම්බා වලට වෙළඳ පොළෙහි පවතින ඉල්ලුම සපුරා ගැනීම පිණිස එම සහල් වර්ගවලට සමාන සම්බාසා කීරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශකසේ සලකනු ලබන හා සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා සහ කීරි පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් එක් ආනයනය කරුවකු වෙත මෙට්‍රික් ටොන් 1040ක උපරිමයකට යටත්ව 2026-04 දින සිට 2026-04:30 දක්වා කාල සීමාව තුළ සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එමගින් ඉහත සඳහන් ආදේශක සහල් මෙට්‍රික් ටොන් 125,000 අතර ප්‍රමාණවත් ආනයනය කර වෙළඳ පොළට සැපයීමට අපේක්ෂා කෙරේ. ඒකේ මූලාශ්‍රය වෙළඳ වාණිජ ආහාර හා සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය.
ගරු විපක්ෂ නායකතුමෝ,
ඇමතුමා ස්තුතියි පිළිතුරු ලබා දුන්නට. හැබැයි මම ඔබතුමාට යෝජනා කරනවා නැවතත් වරක් ඔය පිරිවැ යන වියදම ගණනය කරන ආකාරය පිළිබඳව ඔය රාජ්‍ය ආයතන සහ විශේෂඥයින් ඒ සූත්‍රය පිළිබඳව ආපහු හොයලා බලන්න. ඔය කියන වියදමට වැඩිය වැඩි වියදමක් යනවා. විශේෂයෙන්ම උද්ගත වී තිබෙන ගෝලීය තත්ත්වය තුළ ඉන්ධන මිල ඉහළ යාම තුළ සමස්ත යන්ත්‍ර සූත්‍ර මිල වල ඉඳලා බීජ වල ඉඳලම මේ නිෂ්පාදන චක්‍රයේ හැම එකක්ම ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා පොරොන්දුණු අර කිලෝවකට 150 ලබා දෙනවයි කිව්ව විතරක් නෙමෙයි. ඔබතුමන්ලා කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඒක නීතිගත කරනවායි කියලා. ඒක ඔබතුමන්ලාගේ පොරොන්දුවක්. ඒ නිසා ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. අවතුමා මේ නිෂ්පාදන චක්‍රයේ ඉඳලා විනාඩියක් නිෂ්පාදන චක්‍රයේ ඉඳලා බීජ මිලවල ඉඳලා නිෂ්පාදන මිල ඒ පිරිවැ ඒ වගේම විශේෂයෙන්ම ඒ වගා කටයුතු කරන්නට යෑමේදී වනජීවි ප්‍රේරකරාපිය බල ප්‍රදේශවල වෙන අස්වනු හානිය මේ හැම දෙයක්ම බැලුවහම ඇත්ත වශයෙන්ම මෙයිට වැඩිය ස්ථාවර මිලක් ලැබෙන්නට ඕන. ඒ වගේම මේ තිබෙන අමාරුකම් මැද්දේ මම ඔබතුමාගෙන් ඔබතුමාට යෝජනා කරනවා අර තෙතමනේ 14% ප්‍රමිතියට අනුවනේ රජයේ මිලදී ගන්නෙ. ඒක යම් කිසි ලිහිල් භාවයක් ඇති කිරීම වැදගත්. ඒ මන්ද කියතොත් විශේෂයෙන්ම මැද පෙරදිග ප්‍රශ්නයත් එක්ක අද යූරියා MOP TSP ඒ පොහොරවල බරපතල හිඟයක් තියෙනවා. එතකොට ගොවියා පොහොර ටික ඉල්ලනවා පොහොර මදි කියලා කියනවා. මම හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා මේ ඉල්ලන තරම් පොහොර දෙන්න බෑ කියලා ඔබතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ අත වශයෙන්ම ගොවියා පොහොර ටික ඉල්ලන්නේ වගා කටයුතු වලටනේ වෙන මොනවටත් නෙවෙයිනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ පිරිවැය ගණනය කිරීමේදී යන වියදම ගණනය කිරීමේදී මම හිතනවා ඔය ඔබතුමා සඳහන් කරන රුපියල් 95ට කිලෝවක් නිෂ්පාදනය කරන්න යන වියදම ඒක සත්‍යෙන් තොරයි. ඒක යථාර්ථවාදී නෑ. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමා මේක තවත් විශේෂඥයින් සමග මේ ගාන පරිශීලනය කරලා මේකේ සත්‍ය වියදම හොයලා බලන්න. ඒ වගේම රජයෙන් වීමලදී ගැනීමේ මුළු අස්වැන්නෙන් ප්‍රතිශතයක් යම් විදිහට වැඩි කරන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒ වගේම අර තෙතමනේ ඇතුළු අර දාලා තියෙන කොන්දේසි වර්තමාන ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්වය මත ලිහිල් කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ පිරිවැය වැඩිවීමට ඔබතුමා විශේෂයෙන්ම දැන් මේ දැන් වගා කරන කන්නේ යල කන්නේ මොකද්ද ඔබතුමාලා මේ ගොවින්ට යම්කිසි සහනයක් ලබා දෙන්නට ගන්නා වූ පියවර ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණ කීපයක් තියෙනවා. එකක් නිෂ්පාදන වියදම ගණනය කිරීම. ඒක මම හිතන්නේ කාටත් තේරෙනවා කාලෙන් කාලයට ඒක වෙනස් වෙනවා. එතකොට අර 150කට වී කිලෝ එකක් මිලදී ගන්න ඕන කියලා කියපු කාලේ පොහොර නැතුව තිබිලා නිෂ්පාදන පිරිවැය විශාල වශයෙන් ඉහළ යන තත්ත්වයක් මතුවෙලා තිබ්බා. ඒ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමේ තත්ත්වයට අනුව තමයි එදා රුපියල් 150ක් අවශ්‍යයි කියලා ප්‍රකාශ කරේ. ඒක හැමදාම පවතින සාතික මිලක් බවට පත් වෙන්න විදියක් නැහැ. ප්‍රායෝගිකව කොහොමද ඒක ඔබතුමාට වැටහෙනවා? ඔබතුමාගේ දේශපාලන වශයෙන් ඒක පාවිච්චි කරා කියලා ඔබතුමත් දන්නවා, මාත් දන්නවා, කවුරුත් දන්නවා. මේ දැන් යල්කන්නේ ගත්තොත් යල්කන්නේට නැවත නිෂ්පාදන වියදම ගණනය කිරීමක් කොහොමද කරනවා? මේ පාර නිෂ්පාදන වියදම ගණනය කරනකොට අනිවාර්යෙන් යම් මිල ඉහළ යෑමක් අනිවාර්යෙන් සිද්ධ වෙයි. ඒ අනුව තමයි ඊළඟට වීඅලේ මණ්ඩලය වී මිලදී ගැනීමේ මිල තීරණය කරන්නේ. ඒක 120 නොවෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා වැඩිවන වියදමට හරියන සහනාධාර ප්‍රමාණය ලබා දෙන්න. සහනාධාර ප්‍රමාණය ලබා දීලා මේ ස්ථාවරත්වය පවත්වා ගන්න උත්සාහයක් ගන්නවා. ඒක තමයි ඒකට ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී පනත් කෙටුම්පත් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
දරන මුදල් විශුද්ධි කරන වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දේනිවර කිවීම කවදාද?
හෙට දින. ගරු කතානායකතුමනි.
ගරු අර්ථන මන්තම ඔබතුමා පොයින්ට් ෆෝඩ් එක මොකද්ද?
කතානායකතුමා පාර්ලිමේන්තු නිලයියල් කට්ල චට්ටම් 151 அதுல 17வது செக்ஷன் 111 17 பதினேழாவது செக்ஷன்ல இந்த கேள்வியை கேட்க விரும்புகிறேன். செக்டோரல் ஓவர்சைட் கமிட்டியில ஒரு பாராளுமன்றத்தில ஒரு வைத்தியசாலை ஜாழ்ப்பாணம் வைத்தியசாலையினுடைய வைத்திய அத்தியாச்சர் டாக்டர் சத்யமூர்த்தி அவர்களை நாங்கள் ஜனவரி மாதம் கொண்டு வந்து அவருடைய அப்பாயின்மெண்ட் தொடர்பாக கேள்வி கேட்டிருந்த நாங்கள். இன்றைக்கு கிட்டத்தட்ட 8 மாதத்துக்கு மேலாக 2019 அவருக்கு என்போஸ் கொடுக்கப்பட்ட தொடர்பான விடையை தர சொல்லி 3வது தடவை கதாநாயகர் அவர்களிடம் நான் கேட்டுக்கொண்டிருக்கிறேன். அதை என்எம் செக்டோரல் ஓவர்சைட் கமிட்டிக்கு அவர் என்ன சப்மிட் பண்ணல. இது ஒரு முறையற்ற ஒரு அப்பாயின்மெண்ட் என்றது இன்று வரைக்கும் பாராளுமன்றத்துக்கு போய் சொல்லி 8 மாதத்துக்கு மேலையும் எங்களுடைய செக்டோரல் ஓவர்சைட் கமிட்டியை கொண்டு வரையில. அது தொடர்பாக செக்டோரல் ஓவர்சைட் கமிட்டியில் எங்களுக்கு பதில சொல்லுங்க. கதாநாயகர் அவர்களே,